වේගුරු ගෙදර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.
ආයුබෝවන් ආදරණීය දුවෙ පුතේ, ඔන්න අදත් ඌවේ ගුරු ගෙදරින් මේ සෝදානම 11 ශ්‍රේණියේ ගෘහ ආර්ථික විද්‍යාව පාඩම ඔබට ගෙන එන්න. අද දවසේ 11 ශ්‍රේණියේ ගෘහ ආර්ථික විද්‍යාව පාඩම ඔබ වෙත ගෙන එන්නේ හීල්ලොය ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ නර්මදා අබේදීර ගුරුමෑණියන්.
අයුබෝවන් දුවේ පුතේ, ඔබගේ දැනුම සඳහා තවත් පාඩමක් පැහැදිලි කිරීමටයි මේ අදහස. 11 වන ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යාව දෙවෙනි පාඩම. ගෘහීය සම්පත් පලදායි ලෙස උපයෝගී කරගනී. එහි නිපුණතා මට්ටම ගෘහීය කාර්යයන් ඉටුකර ගැනීමේදී සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය අනුගමනය කරයි. දුවේ පුතේ, පොතක් පෑනක් සූදානම් කරගන්න. ඔබගේ පෙළ පොතෙහි 18 පිටුව වෙත යොමු වෙන්න. මොකද්ද පුතේ ගෘහීය සම්පත් කියන්නේ? මානව සම්පත් හා මානව නොවන සම්පත් ලෙස ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මානව සම්පත් කියන්නේ මිනිසා මූලික කරගෙන මිනිසාගෙන් උත්පාදනය කරගන්නා දේවල් වලට ශ්‍රමය, දැනුම, බුද්ධිය, නිර්මාණාත්මක ක්‍රියාවන් පෙරටු කරගෙන යම් දෙයක් කරනවා නම් අපි ඒව හඳුන්වනවා මානව සම්පත් කියලා. ඕනෑම දෙයක් කිරීමට මානව සම්පත් අවශ්‍ය වෙනවා. මිනිසාගේ බුද්ධිය මූලික කරගෙන යම් ක්‍රියාවලියක් මෙහෙයවෙනවා. මේ ක්‍රියාවලියට අපි කියනවා මිනිස් සම්පත්. එහෙම නැත්නම් මානව සම්පත් කියලා. මානව සම්පත් නොවන සම්පත් ලෙස අපි හඳුන්වනවා භූමිය, කාලය, මුදල්, ගොඩනැගිලි. ගෘහීය සම්පත් කළමනාකරණය කියන්නේ මානව සම්පත් හා මානව නොවන සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් සියලු දෙනාගේම අරමුණු සාක්ෂාත් කර ගැනීමටයි. මේ ආකාරයට අපගේ බලාපොරොත්තු යහපත් ලෙස ඉටු කර ගැනීම ගෘහීය සම්පත් කළමනාකරණය කියලා හඳුන්වනවා. එසේම අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට මිනිස් සම්පත් හා මිනිස් නොවන සම්පත් උපරිම ලෙස උපයෝගී කර ගැනීම හඳුන්වන්න පුළුවන්. පාඩම සැලසුම් කිරීම සඳහා උදාහරණයක් විදියට පාසලේ පැවැත්වූ ක්‍රීඩා උත්සවයක් සඳහා සංග්‍රහ අවස්ථාවක් සම්පත් උපයෝගී කරගෙන තිබෙන ආකාරය විමසා බලමු. ගෘහ ආර්ථික විද්‍යාව උගන්වන ගුරු මහත්මීන් ප්‍රධාන කොටගෙන ගෘහ ආර්ථික විද්‍යාව හදාරන සිසු කණ්ඩායමට මේ වගකීම පැවරී තිබෙන බවට අපි උපකල්පනය කරමු. මේ උත්සවය සංවිධානය කරන්නේ කොහොමද කියලා වාර්තාවක් මම ඔබට ඉදිරිපත් කරනවා. අවශ්‍ය තොරතුරු සටහන් කරගන්න. උත්සවයට පෙර දින ජලය සූදානම් කර තැබීම. විදුලිය විසන්දිවීමක් සිදු වූවොත් ගෑස් සුදුනක් සූදානම් කිරීම. තේ සූදානම් කර ගැනීම සඳහා පෙර දිනයේ මිලදී ගැනීමට හැකි ද්‍රව්‍ය මිලදී ගැනීම. උත්සව දිනයේදී මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය වලට පෙර දින මුදල් ගෙවා මිලදී ගැනීමට එන වේලාව වෙළඳ සැලට දන්වා තිබීම. සංග්‍රහ කරන වේලාව සහ ස්ථානය අනුව වැඩ සංවිධානය කිරීම. උදාහරණ වශයෙන් සංග්‍රහය පැවැත්වෙන්නේ ගෘහ විද්‍යාගාරය තුලද, ක්‍රීඩා පිට්ටනියේ අමුත්තන් සිටින වේදිකාවේද යන වග. අමුත්තන් සංඛ්‍යාවට ගැළපෙන පුටු ප්‍රමාණ තියෙනවද කියලා. උත්සව දිනේදී අවශ්‍ය ආහාර ගෙනීමට පුද්ගලයෙක් හා ඒ සඳහා වාහනයක් නියමිත වේලාවට පවරා තිබීම. සංග්‍රහය සඳහා ළමයි කණ්ඩායම් කිරීම. මේ උදාහරණ ආශ්‍රිතව අපි බලමු දුවේ පුතේ, සංග්‍රහයට සම්පත් උපයෝගී වී තිබෙන්නේ කොහොමද කියලා. මෙහිදී සංග්‍රහ උපකරණ ජලය, ගෑස්, මිලදී ගන්නා ආහාර, මුදල්, පුටු, මේ සියල්ල අපි හඳුන්වනවා මානව නොවන සම්පත් කියලා. ගෘහ විද්‍යාව උගන්වන ගුරු මහත්මීන්, ගෘහ විද්‍යාව ඉගෙන ගන්නා සිසු දරුවන්, උත්සවයේ සැලැස්සුම් කිරීමට අවශ්‍ය දැනුම මානව සම්පත් කියලා හඳුන්වනවා. මා ප්‍රකාශ කළ උදාහරණය ආශ්‍රිතව අපට පැහැදිලි වෙනවා සම්පත්වල අවශ්‍යතාවය. ඒ වගේම මිනිස් නොවන සම්පත් අවශ්‍ය වෙනවා. මිනිස් සම්පත් අවශ්‍ය වෙනවා කියලා. ඒ අනුව අපට පැහැදිලි වෙනවා යම් කාර්යයක් කර ගැනීම සඳහා අපට මිනිස් සම්පත් අවශ්‍ය වෙනවා, මිනිස් නොවන සම්පත් අවශ්‍ය වෙනවා කියලා. සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය විග්‍රහ කිරීමේදී මෙන්න මේ කරුණු හතර අපට වැදගත් වෙනවා. සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාත්මක කිරීම, ඇගයීම. මා නැවතත් කියන්නම්, සම්පත් කළමනාකරණ ක්‍රියාවලියට වැදගත් වෙන කරුණු තමයි සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාත්මක කිරීම, ඇගයීම. නිවසේ කටයුතු සඳහාත් මේ ක්‍රියාවලිය අපට වැදගත් වෙනවා. මේ ආකාරයට සම්පත් කළමනාකරණය කර ගැනීමෙන් අපට වාසි කීපයක් ලැබෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. පවුලේ අවශ්‍යතා හා අපේක්ෂා ඉටු වෙනවා. පවුලේ සමාජිකයන්ට මානසික සතුටක් ලැබෙනවා. අන්‍යෝන්‍ය අවබෝධය ලැබෙනවා. පවුලේ සමගිය හා සහයෝගීතාව ලැබෙනවා. දෛනික කාර්යවලදී මේ ක්‍රියාවලිය අපට වැදගත් වෙනවා. ඔබගේ මවට නිවසේ කටයුතු තනිවම කරන්න බෑ. නිවසේ සියලු දෙනාම සහයෝගය ලබා දෙන්න ඕන. ඊළඟට අපි බලමු දුවේ පුතේ, සැලසුම් කිරීම කියන්නේ මොකක්ද කියලා. එක් එක් කාර්ය අනුව පියවර වෙනස් වෙනවා. ක්‍රියාවලියේ අවශ්‍යතා මත පියවර පෙළගස්වා ගත යුතු වෙනවා. ප්‍රමුඛතාවය අනුව ඉටු කරන කාර්යයන් වෙනස් වෙනවා. විවිධ කටයුතුවලදී උපයෝගී වන සම්පත් වෙනස්. මෙහිදී කාලසටහනක්, ශ්‍රම සටහනක්, අයවැය ලේඛනයක් සැලසුම් කිරීම වැදගත් වෙනවා. සැලසුම් කිරීමේදී කාලය අපට වැදගත්. කාලය පිළිබඳව අපි කෙටියෙන් කතා කරමු. ගෘහීය කාර්යයන් අනුව ප්‍රමුඛතාව තීරණය කිරීම වැදගත්. ඒ වගේම පවුලේ සමාජිකයන්ට උදව් වීමට හැකි වේලාව වැදගත්. නිවසේ කාර්ය බහුල වන වේලාවක් තමයි උදෑසන කාලය. දරුවන් පාසල් යනවා, පියා රැකියාවට පිටත් වෙනවා, සමහර නිවෙස්වල මවත් රැකියාවට යනවා. මේ වගේ වේලාවක පෙර දිනෙහිදී වැඩ සැලසුම් කිරීම වැදගත්. පාසල් යන දරුවන් පොත්පත් සකස් කර තිබීම. ඒ වගේම ඉරිදා දිනේදී සතියේ දිනවලට අවශ්‍ය ඇඳුම් මැද තැබීම. මේ වගේ කටයුතු අපට කාලය සැලසුම් කරගන්න පුළුවන්. ඒ කොහොම වුණත් ගැටලු සහගත අවස්ථා මතුවෙන්න පුළුවන්. මේ අවස්ථාවලදී අපි නම්‍යශීලීව පවුලේ සමාජිකයන්ට උදව් වෙන්න ඕන. ඒ වගේ ගැටලුකාරී අවස්ථා වෙන්න පුළුවන්. ඒව ගෙදර කවුරු හරි අසනීපයක් සිදුවීම, විදුලිය එන හිටීම, හදිසියේ අමුත්තන් කණ්ඩායමක් ගෙදරට පැමිණීම, මේ වගේ අවස්ථාවක අපි සැලසුම් කළ කාර්ය වෙනස් වෙන්න පුළුවන්. මීළඟට අපි කතා කරමු ශ්‍රමය ගැන. ශ්‍රමයත් මේ ආකාරයට වෙනස් වෙනවා. ඔබගේ පෙළපොත ළඟ තබා ගන්න පාඩම ඉගෙනීමට පෙර මා මතක් කළා. පෙළපොතෙහි 21 පිටුවට යොමු වෙන්න. ශ්‍රමය ගැන කතා කරනකොට ශ්‍රම විභජනය වැදගත් වෙනවා. මොකද්ද දරුවනේ ශ්‍රම විභජනය කියන්නේ? ශ්‍රමය බෙදී යාම. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපේ ගෙදරට මල් පැල 20ක් හා එය සිටුවීමට මල් පෝච්චි 20ක් ගෙනාවා. ගෙදර සාමාජිකයින් 4 දෙනෙක් ඉන්නවා. මේ 4 දෙනා අතර වැඩ බෙදා ගන්නමු මේ ආකාරයට. එක පුද්ගලයෙකුට මල් පෝච්චි වල පතුලට ගල් කැට දාලා පොහොර පස් කොම්පෝස්ට් එකතු කරන්න කියනවා. තවත් එක්කෙනෙක් මල් පැල සිටුවනවා. තවත් ගෙදර සාමාජිකයෙක් මල් පැලවලට ජලය වත් කරනවා. තවත් ගෙදර සාමාජිකයෙක් සකස් කරගත් මල් පැල තැබීමට ටිකක් කුස රාක්කයක් ගහනවා. මේ ආකාරයට ශ්‍රමය බෙදෙනවා. අපි කියනවා මේ ආකාරයට ශ්‍රමය බෙදීම ශ්‍රම විභජනය කියලා. මේ ශ්‍රම විභජනය නිසා අපට කරුණු කීපයක් සිදු වෙනවා. පවුලේ සමගිය ආරක්ෂා වෙනවා. මානසික සතුටක් ලැබෙනවා. පවුලේ සාමූහික බව ආරක්ෂා වෙනවා. එක් ක්‍රියාවලියක් නිසා පවුලේ සියලු දෙනාම එකතු වෙනවා. විවේක කාලය සතුටෙන් ගෙවෙනවා. යම් වගකීමක් දරන විට ශ්‍රම විභජනය බෙදී යද්දී අපට ශ්‍රම විභජනයේ සැලැස්මෙන් අත්වන වාසි කීපයක් තියෙනවා. ඒ තමයි තමාට පැවරෙන වැඩ කොටස් නොපිරිහෙලා ඉටු කිරීම, විවේකය හා විනෝදය සඳහා කාලය භාවිතා කිරීමට හැකිවීම, ආර්ථික වාසි සැලසීම, පවුලේ සමාජිකයන් සියලු දෙනාගේම සහයෝගය සහභාගිත්වය ලබා ගැනීමට හැකිවීම, ඉවසීම හා පරාර්ථකාමී බව වර්ධනය වීම. ඔබට මා ක්‍රියාකාරකමක් සඳහන් කරනවා. මෙය ඔබගේ පෙළපොතෙහි 23 වන පිටුවෙහි තිබෙන ක්‍රියාකාරකමක්. ඔබ පෙළපොත හා මේ අවස්ථාවේ එකතු වෙන්න. ඔබ පවුලේ සමාජිකයන් සඳහා සති අන්තයෙහි දිනයක දිවා ආහාර වේලක් සකස් කර පිළිගැන්වීමට ඔබට පැවරී ඇත. මේ කාර්ය සාර්ථකව ඉටු කර ගැනීම සඳහා පහත දැක්වෙන සම්පත් උපයෝගී කර ගනිමින් කාර්යසටහනක් සැලසුම් කරගන්න. ඔබගේ අභ්‍යාස පොත කොටස් 3කට වෙන් කරගන්න. වෙන් කරගෙන මේ ආකාරයට සඳහන් කරන්න. කාර්යය, ශ්‍රමය, කාලය, ඇලිරක් වේලාව. මේ ක්‍රියාකාරකම සඳහන් වගුව ඔබගේ පෙළපොතෙහි 23 වන පිටුවෙහි සඳහන් වෙනවා. මේ පැවරුම මේ වගුව ආශ්‍රිතව ඔබ සම්පූර්ණ කරන්න. සම්පූර්ණ කර ඔබගේ පාසලේ ගෘහ ආර්ථික විද්‍යා ගුරු මහත්මියට පෙන්වා ප්‍රතිපෝෂණය කරගන්න. ඊළඟට දරුවනේ මා කතා කරනවා මුදල්. සම්පත් කළමනාකරණයේදී ඉතාම වැදගත් ශීර්ෂයක් කියලා අපට හඳුන්වන්න පුළුවන්. සියලුම ආදායම් හා වියදම් සොයා බලා අයවැය ලේඛනයක් සකස් කරගන්න අවශ්‍ය වෙනවා. නිශ්චිත කාල සීමාවක් තුළ පවුලට ලැබෙන ආදායම හා කළ යුතු වියදම් තුලනය කරමින් සකස් කරන සටහනක් විදියට හඳුන්වන්න පුළුවන්. එසේම නිවසට අයවැය ලේඛනයක් තිබීම වැදගත් වෙනවා. අපි බලමු නිවසට අයවැය ලේඛනයක් තිබීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. විවිධ වියදම් සඳහා වැයවන මුදල් ප්‍රමාණය කොපමණද කියලා දැනගන්න පුළුවන්. ඒ වගේම අත්‍යවශ්‍ය වියදම් සඳහා ප්‍රමුඛතාව ලබා දෙන්න ඕන. අත්‍යවශ්‍ය වියදම් විදියට අපි හඳුන්වනවා ආහාර පාන, අධ්‍යාපනය, ඉතිරි කිරීම. ආදායමට සරිලන විදියට වියදම් කිරීමට මඟ පෙන්වනවා. මෙන්න මේ කටයුතු අයවැය ලේඛනයක ප්‍රයෝජන විදියට අපට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු දුවේ පුතේ, සංවිධානය කිරීම කියන්නේ මොකද්ද කියලා. යම් කාර්යයක් සංවිධානයේදී ඒ පිළිබඳ මනා දැනුම, ආකල්ප, කුසලතා පුද්ගලයක සතුව තියෙනවා. මේ සාර්ථක කරගන්න අපට කාර්ය සටහන, කාල සටහන, අයවැය ලේඛනය, පවුලේ සාමාජිකයන්ගේ වගකීම ආදී කරුණු මත සංවිධානය කරගන්න පුළුවන්. කාර්ය සටහන කියලා කියන්නේ යම්කිසි කාර්යයක් කිරීම සඳහා අපි ප්‍රමුඛතාව දිය යුතු බව සඳහන් කිරීම. මේ කාර්ය සටහනේ සඳහන් වෙන්න ඕන. උදාහරණයක් විදියට ආහාර වේලෙහි පිසීම සඳහා කටයුතු කරනකොට මස්මාළු පිළියෙල කරන්න තියෙනවා නම් මේ කාර්ය සටහනේ ප්‍රමුඛතාවය දෙන්න ඕන. ඒ සඳහා මස්මාළු පිළියෙල කිරීම පළමුව කරන්න ඕන. ඊළඟට පළතුරු සලාදයක් හදන්න තියෙනවා නම් අපි ඒක ඒ කාර්ය සටහනේ අවසානයට යොමු වෙන්න ඕන. එහෙම නැත්නම් අපි ආහාර ගැනීමට විනාඩි 5කට වගේ කලින් තමයි පළතුරු සලාදයක් හදන්න අවශ්‍ය වෙන්නේ. කාලසටහන කියන්නේ අපි යම් කාර්යයක් කිරීමේදී එහි අපි වේලාව සඳහන් කර අපි කරන කාර්ය සඳහන් කිරීම. ඔබගේ විභාග කටයුතු සඳහා දවසේ වැඩ කටයුතු සංවිධානය කර ගැනීමේදී පාඩම් කිරීමටත් මේ ආකාරයට කාලසටහනක් සකස් කරගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ, ක්‍රියාත්මක කිරීම කියන්නේ මොකද්ද කියලා අපි බලමු. අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට ක්‍රියාත්මක වීම වැදගත් වෙනවා. අරමුණු ඉටු වුවොත් සියලු දෙනාම තෘප්තිමත් වෙනවා. ඔබගේ පෙළපොතෙහි 24 පිටුවේ 2-3 ක්‍රියාකාරකම සඳහා යොමු වෙන්න. මෙහි සඳහන්ව තිබෙන්නේ ඔබගේ නැගණියගේ උපන්දින උත්සවයක් සැලසුම් කර තිබෙන ආකාරය හා ගැටළු මතු වූ අවස්ථා පිළිබඳ ක්‍රියාකාරකම. ඔබගේ පෙළපොතෙහි 24 පිටුවේ තියෙනවා. උත්සවය සඳහා පැමිණි සියලු දෙනාම සුහදව පිළිගැනීම නිසා ඔවුන් සතුටු වීම. පැමිණි අමුත්තන් කිහිප දෙනෙකුට අසුන් පැනවීමට නොහැකි වීම. උත්සව අවස්ථාව අලංකාරව වීම, අලංකාරව තිබීම. පැමිණි සංඛ්‍යාව ප්‍රමාණවත් ලෙස ආහාර පිළිගැන්වීමට හැකිවීම. මිතුරු මිතුරියන් සමග විනෝද වීමට යොදාගත් වැඩසටහන අසාර්ථක වීම. යොදාගත් වේලාවට අනුව ආහාර පිළිගැන්වීම ප්‍රමාද වීම. උත්සවය සඳහා වෙන් කළ මුදල් ප්‍රමාණවත් නොවීම. මෙම ක්‍රියාකාරකම සාර්ථක වීමට හා අසාර්ථක වීමට බලපෑ හේතු මොනවාද කියා ඔබට මා පැවරුමක් විදියට ලබා දෙනවා. මේ අභ්‍යාසය ඔබගේ අභ්‍යාස පොතේ සඳහන් කර ඔබ පාසලේ ගෘහ ආර්ථික විද්‍යා ගුරු මහත්මිය ලවා ඇගයීමක් කරවා ගන්න. ඊළඟට දුවේ පුතේ අවස්ථා දෙකක් සඳහා සම්පත් කළමනාකරණය කරගත් ආකාරය පිළිබඳ තොරතුරු මම ඔබට ප්‍රකාශ කරනවා. ඒ කියන අවස්ථාව ඔබ සටහන් කරගන්න. ඥාතීන් 10 දෙනෙකු සඳහා නිවසේ පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා සම්පත් කළමනාකරණය කරගත් ආකාරය. ඥාතීන් 10 දෙනෙකු සඳහා නිවසේ පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා සම්පත් කළමනාකරණය කරගත් ආකාරය. පෙර දිනයේදී හෝ උදේ කාලයේදී සංග්‍රහ උපකරණ සෝදා පිරිසිදු කර තැබීම. පෙර දිනයේ සකස් කළ හැකි ආහාර, උදාහරණ වශයෙන් මාළු ඇඹුල් තියල්, සීනි සම්බල පිළියෙල කර තැබීම. අතුරුපස සඳහා ගැනීමට වටලප්පන්, එසේ නැත්නම් ශීතකරණයේ සකස් කරන අතුරුපසක් නම් සකස් කර තිබීම පෙර සූදානම වශයෙන් හඳුන්වන්න පුළුවන්. අවශ්‍ය ආහාර ද්‍රව්‍ය පෙර දිනයේ නිවසට ගෙන ඒම. පසු දිනට කළ යුතු වැඩ කොටස් පෙර දිනයේ සූදානම් කිරීම. භෝජන සංග්‍රහය රාත්‍රී පැවැත්වෙන නිසා එදින උදේ එළවලු කපා ශීතකරණයේ තැබීම. පොල් ගා ශීතකරණයේ තැබීම. ජලය රැස්කර තබා ගැනීම. සර්වියට් පේපර්ස් නමා තැබීම. අමුත්තන් නිවසට පැමිණීමට පෙර ආහාර සූදානම් කිරීම. රාත්‍රී 7ට අමුත්තන් පැමිණෙනවා කියලා අපි අදහස් කරලා තියෙනවා නම් සවස 6:45 වන විට ආහාර පිසීම අවසන් කිරීම. අමුත්තන් පැමිණ විනාඩි 10කට පසුව ආහාර පිළිගැන්වීම. නිවසේ සාමාජිකයන්ද ඔවුන් සමග ආහාර ගැනීම. අමුත්තන් නිවසින් පිටව යාමෙන් පසු මේසය අස් කිරීම. සංග්‍රහ උපකරණ සෝදා තැබීම. මුළු තැන්ගේ අස් කිරීම. ඔබට මා මේ ප්‍රකාශ කළ ඒ කියන ක්‍රියාකාරකමේ සම්පත් කළමනාකරණය විස්තර කෙරෙන වාර්තාවක් සකස් කරන්න ඔබගේ අභ්‍යාස පොතෙහි. සකස් කර ඔබගේ ගෘහාර්ථික විද්‍යා ගුරු මහත්මියට පෙන්වා ප්‍රතිපෝෂණය කරගන්න. ඊළඟට දුවේ පුතේ මම බී කියන අවස්ථාව ඔබට පැහැදිලි කරනවා. ඔබගේ පාඩම සැලසුම් කිරීමේදී බී කියන අවස්ථාව නම් කර තියෙනවා. මිනිත්තු 80ක් තුල දිවා ආහාර වේලක් සකස් කිරීම. මේක ප්‍රායෝගික ක්‍රියාකාරකමක්. ඔබගේ පාසලේ කාල පරිච්ඡේද දෙකක් තුල දිවා ආහාර වේලක් සකස් කිරීමට ඔබට නියමිතව තියෙනවා. මේ සඳහා ඔබට මා කාර්යසටහනක් පිළියෙල කරනවා මේ ආකාරයට. බොහෝ වේලාවට දුවේ පුතේ ඔබ පෙර සූදානම පිළිබඳ හොඳින් අධ්‍යයනය කර තියෙනවා. මේ නිසා ඔබට සූදානම් වෙන්න පුළුවන් මේ ආකාරයට. ඉන්ධන සූදානම් කිරීම. විදුලිය විසන්දිවීමක් සිදු වුවොත් ගෑස් උදුන සූදානම්ව තිබීම. පාසලේදී මේ ක්‍රියාකාරකම කරන නිසා පෙර දින ඔබට අවශ්‍ය උපකරණ ලැයිස්තුව සූදානම් කර ඒවා සෝදා තැබීම. ආරක්ෂිතව තැබීම. පෙර දිනේදී පාසලට ගෙන ඒමට හැකි ද්‍රව්‍ය බෝතල්වල අසුරා ලේබල් කර ගෘහ විද්‍යාගාරය තුල තැබීම. ජලය රැස්කර ආරක්ෂිතව තැබීම. ප්‍රායෝගික ක්‍රියාකාරකම ඉටු කරන දිනේදී උදෑසනම පාසල් පැමිණ ගෘහ විද්‍යා ගුරු මහත්මිය හමු වී ගෙන ආහාර ද්‍රව්‍ය සූදානම් කර තැබීම. වෙනම ගොනුවක ඔබගේ පන්තියේ නම 11A 11B වශයෙන් සටහන් කර තැබීම. එසේ කරන්නේ දුවේ පුතේ වෙනත් ශ්‍රේණියක ළමයින් ප්‍රායෝගික පාඩමක් සිදු කිරීමට පැමිණියොත් ඔබගේ ආහාර ද්‍රව්‍ය මාරුවන නිසා තමයි ඒ විදියට ගොනුවක තියන්න අවශ්‍ය වෙන්නේ. ප්‍රායෝගික ක්‍රියාවලියට ළමයි කණ්ඩායම් කර බෙදා තිබීම. සියලු දෙනාම සහයෝගයෙන් ක්‍රියා කළ යුතු බව, සාමූහික වැදගත් වන බව අවධාරණය කිරීම. ඊට පස්සේ මේසය සකස් කිරීම, ස්ථානය පිරිසිදු කිරීම. මේ තමයි ඔබට ඉදිරිපත් කළ B ක්‍රියාකාරකම. ඔබ නැවත තොරතුරු අධ්‍යයනය කරගන්න මෙහි සම්පත් කළමනාකරණය වී ඇති ආකාරය වාර්තාවක් සකස් කරගන්න. ඔබගේ වාර්තාව පාසලේ ගුරු මහත්මියට පෙන්වා නිවැරදි කරගන්න. දැන් මා ඔබට ප්‍රශ්න කීපයක් හා එයට පිළිතුරු ඉදිරිපත් කරනවා. සටහන් කරගන්න. ප්‍රශ්න අංක 1. මානව සම්පත් නම් කර එය කෙටියෙන් හඳුන්වන්න. එකේ පිළිතුර වෙන්නේ දැනුම, කුසලතා, ආකල්ප, ශ්‍රමය. දැනුම යටතේ කෙටි විස්තර කිරීමක් තියෙනවා. ඉගෙනීමෙන් අත්දැකීම් තුළින් ලබාගත් අවබෝධ කරගත් කරුණු දැනුම ලෙස හඳුන්වනවා. මම නැවත කියන්නම්. දැනුම කියන්නේ ඉගෙනීමෙන් අත්දැකීම් තුළින් ලබාගත් අවබෝධ කරගත් කරුණු දැනුම ලෙස හඳුන්වනවා. කුසලතා විවිධ කාර්යයන් නිරත වීම සඳහා පුද්ගලයෙකු සතු හැකියාව කුසලතා ලෙස හඳුන්වනවා. කුසලතා කියන්නේ විවිධ කාර්යයන්හි නිරත වීම සඳහා පුද්ගලයෙකු සතු හැකියාව කුසලතා ලෙස හඳුන්වනවා. ආකල්ප පුද්ගලයෙකුගේ සිතේ ඇතිවන හිතකර හෝ අහිතකර හැඟීම් ආකල්ප ලෙස හඳුන්වනවා. ආකල්ප කියන්නේ පුද්ගලයෙකුගේ සිතේ ඇතිවන හිතකර හෝ අහිතකර හැඟීම් ආකල්ප කියලා අපි හඳුන්වනවා. ශ්‍රමය විවිධ කාර්ය සඳහා පුද්ගලයෙකු විසින් යොදාගනු ලබන කායික හා මානසික ශක්තිය ශ්‍රමය කියලා හඳුන්වනවා. විවිධ කාර්ය සඳහා පුද්ගලයෙකු විසින් යොදාගනු ලබන කායික හා මානසික ශක්තිය ශ්‍රමය ලෙස හඳුන්වනවා. ප්‍රශ්න අංක 2. මානව නොවන සම්පත් යටතේ භෞතික සම්පත් හතරක් නම් කරන්න. මානව නොවන සම්පත් යටතේ භෞතික සම්පත් හතරක් නම් කරන්න. එහි පිළිතුර වන්නේ මුදල්, ජලය, ඉන්ධන, ඉඩකඩ, ප්‍රජා පහසුකම්, දේපල. මුදල්, ජලය, ඉන්ධන, ඉඩකඩ, ප්‍රජා පහසුකම්, දේපල. මුදල්, ජලය, ඉන්ධන ඔබ දන්නවා. ඉඩකඩ කියලා කියන්නේ දුවේ පුතේ පන්ති කාමරයක නම් ගෘහ විද්‍යාගාරය තුල ඔබට ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණය. ඉඩකඩ. ප්‍රජා පහසුකම් කියන්නේ ප්‍රජාව හා සම්බන්ධ වීමට ඔබට ඇති ඉඩකඩ. දෙමව්පියන්, වෛද්‍යවරුන්, හෙදියන්, පාසල් දරුවන්, ඔබගේ වෙනත් පාසල්වල ගුරු මහත්මීන්, මෙන්න මේවා අපි ප්‍රජා පහසුකම් විදියට හඳුන්වනවා. දේපල කියන්නේ භූමිය, කර්මාන්ත ශාලා, වෙළඳ සැල් මේ වගේ දේවල් වල ප්‍රයෝජන ඔබට ලබා ගැනීමට තිබෙන පහසුකම්. ඉතින් දුවේ පුතේ, අපි තවත් මෙවැනිම වැඩසටහනකින් හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්, සුබ දවසක්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ 11 ශ්‍රේණියේ ගෘහ ආර්ථික විද්‍යාව පාඩම ඔබට ගෙනාවේ හේලොයේ ශ්‍රී සුමංගල මහාවිද්‍යාලයේ නර්මදා අබේදීර ගුරුමෑණියන්.
ඌවේ ගුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් මිතුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැ